SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
රුධිරය දන් දීම කියන්නේ ජීවිත ගණනාවක් බේරාගත හැකි ඉතා වටිනා ක්‍රියාවක්. ඔස්ට්‍රේලියාව තුළත් රුධිර දායකයින් නිසා සෑම වසරකම ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට හැකිවෙනවා. ඉතින් සෑම වසරකම ජූනි 14 වෙනිදා ලෝක රුධිර දායක දිනය සැමරීමටත් කටයුතු කරනවා. කොහොමුණත් රුධිරය දන් දීම පිළිබඳව බොහෝ දෙනා තුළ යම් බියක් මෙන්ම යම් යම් මිත්‍යා මතද පවතිනවා. මේ හේතුවෙන් රුධිරය දන් දීම පිළිබඳව විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව තුළ රුධිරය දන් දීමේ ක්‍රමවේද මොනවාද කියලා සාකච්ඡා කරන්න අපි හිතුවා. මේ පිළිබඳව සාකච්ඡා කරන්න අද දවසේ අපත් සමග සම්බන්ධ වෙනවා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන වෛද්‍ය එරන්දි ෆර්නැන්ඩෝ. ඉතින් අයබෝන් කියලා පිළිගන්නවා වෛද්‍යතුමිනි ඔබව අපේ SBS සිංහල සාකච්ඡාවට.
අයබෝන් දිනේෂ්.
හොඳයි වෛද්‍යතුමිනි, ඉතින් ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරියක් වශයෙන් ඔස්ට්‍රේලියාව තුළ ලේ දන් දීමේ ක්‍රියාවලිය අපිට පැහැදිලි කරන්න පුළුවන්ද?
ඔව් දිනේෂ්, ඇත්තටම මම ඉස්සෙල්ලාම කියන්නම් රුධිර පරිත්‍යාගය කියලා කියන්නේ ඉතාමත් මානුෂික කාරණාවක්. ඒකට හේතුව තමයි රුධිරය කියන එකට වෙන විකල්පයක් නැහැ. ඒකට හේතුව අපිට රුධිරය කියන දේ කෘතිමව නිෂ්පාදනය කරන්න බැරි නිසා. එතකොට කෙනෙක් තව කෙනෙකුට රුධිරය අවශ්‍ය වුණාම ඒක පරිත්‍යාගයකින්ම තමයි අපිට තව පුද්ගලයෙක්ගෙන්ම තමයි ලබා ගන්න වෙන්නේ. එතකොට ඔස්ට්‍රේලියාව තුළත් ඉතාමත් සාර්ථක වශයෙන් රුධිර පරිත්‍යාගය සිදු වෙනවා. ඔස්ට්‍රේලියන් රෙඩ් ක්‍රොස් සංවිධානය, එහෙම නැත්නම් රත්තුකුරුස සංවිධානය විසින් තමයි ලයිෆ් බ්ලඩ් කියන වැඩසටහන හරහා තමයි මේ රුධිර පරිත්‍යාගය, එහෙම නැත්නම් බ්ලඩ් ඩොනේෂන් කියන මෙහෙයුම ක්‍රියාත්මක කරවන්නේ. එතකොට ඔබ ඇසූ ප්‍රශ්නෙට පිළිතුරු තමයි යම්කිසි පුද්ගලයෙකුට රුධිර පරිත්‍යාගය කරන්න අවශ්‍ය වුණොත් එයාට පුළුවන් මේ ලයිෆ් බ්ලඩ් කියන වෙබ් අඩවියට ගිහිල්ලා ඒකේ ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ වගේම විස්තර දැනගන්න පුළුවන් තමුන්ට තියෙන ළඟම බ්ලඩ් ඩොනේෂන් සෙන්ටර් එක මොකද්ද කියලා බලන්න පුළුවන්. ඒ වගේම ඒවැය දුරකථන අංක තියෙනවා, ඒවට අමතලා ලියාපදිංචි වෙන්න සහ තොරතුරු ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම ලයිෆ් බ්ලඩ් කියලා ඇප් එකක් තියෙනවා. දැන් ඔබ නිතරම රුධිර පරිත්‍යාගය කරන්නෙක් නම් ඔබට ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් එකට ඔබට ඒ තුලිනුත් ගොඩක් කරුණු ලබා ගන්න පුළුවන්. එතකොට දැන් යම්කිසි පුද්ගලයෙක් පළවෙනි වතාවටම තමුන්ගේ ළඟම තියෙන ලයිෆ් බ්ලඩ් සෙන්ටර් එකක් අරවිතුරින් සොයාගෙන එතනට පළවෙනි දවසම ගියාට පස්සේ යම්කිසි පරීක්ෂණයකට ලක් කරනවා. ඒ පරීක්ෂණයෙන් සමත් වූවොත් ඒ සඳහා සුසුකම් ලබනවා නම් රුධිරේ පරිත්‍යාග කරන්න ඔබට ඒ පළවෙනි දවසේ සිටම පවා ඔබට රුධිරේ පරිත්‍යාග කරන්න පුළුවන්.
හොඳයි ඩොක්ටර්, ඉතින් ලේ දන් දීම සඳහා යමෙකු සුදුසු බව තීරණය කරන්නේ කොහොමද? විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව තුළ ඒ සඳහා ඇති ක්‍රමවේද මොනවද කියලාත් අපි දැනගන්න කැමතියි.
ඔව්, ඇත්තටම මේ ලේ දන් දීමේදී සුදුසු ශාරීරික යෝග්‍යතාවකින් පසු වෙන්න ඕන ඒ ඩෝනර්. එතකොට ප්‍රධාන වශයෙන්ම වයස මෙතනදී අදාළ වෙනවා. අවුරුදු 18 සහ 18ට වැඩි විය යුතුයි සහ අවුරුදු 75ට අඩු විය යුතුයි ඒ පුද්ගලයා. ඊළඟට ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් නැහැ, ඕනම කෙනෙකුට රුධිරය පරිත්‍යාග කරන්න පුළුවන්. ඒ වගේම එම අවස්ථාවේ ගැබිනිය අවදී පවතින කාන්තාවන්ට රුධිරය පරිත්‍යාග කරන්න බෑ, ඒක යාගේ නුසුසුකමක් වෙනවා. ඒ වගේම බර සාමාන්‍යයෙන් අවම බර කිලෝග්‍රෑම් 50ට වඩා වැඩි විය යුතුයි රුධිරය පරිත්‍යාග කරන කෙනෙක්. ඊට අමතරව රුධිරය පරිත්‍යාග කරන පුද්ගලයෙක් සුදුසු ශාරීරික යෝග්‍යතාවකින් පසු වෙන්න ඕන. උදාහරණයක් විදිහට රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයේ තිබිය යුතුයි. ඒ වගේම සාමාන්‍ය හෘද ක්‍රියාකාරීත්වයක් පවතින්නෙක් විය යුතුයි. උදාහරණයක් විදිහට හෘද රෝග පවතින්නෙක් නම් ඔහු රුධිර පරිත්‍යාගයකට සුදුසෙක් වන්නේ නැහැ. ඊට අමතරව රුධිර පරිත්‍යාගය කරන්නෙක් පහුගිය මාස 4 ඇතුළතදී ඔහුගේ ටැටු වගේ දේවල් කරගෙන තියෙනවා නම් ඒ සඳහා කියන්නේ ලයිසන් තැනකින් එක කරගෙන තියෙනවා නම් පමණයි ඔහුට රුධිර පරිත්‍යාගය කරන්නට සුදුසෙක් වන්නේ. ඊට අමතරව දැඩි අවදානම් ලිංගික ඇසිරීම් වලින් යෙදිච්ච කෙනෙක් නම් පහුගිය මාස 4 එහෙම නැතිනම් ඔවුන්ට සමාජාශ්‍රිත රෝග වැළඳී තිබෙනවා නම් ඒකට ප්‍රවණතාවයක් තිබිච්ච කෙනෙක් නම් ඔහුත් රුධිර පරිත්‍යාගයකට සුදුසෙක් වන්නේ නැහැ. ඊට අමතරව රක්ත හීනතාවය කියන තත්ත්වයේ පසුවන්නෙක් නම් ඔහුටත් රුධිර පරිත්‍යාගය කරන්නට හැකිවන්නේ නැහැ. ඊට අමතරව යම්කිසි පුද්ගලයෙක් එන්නත් මාර්ගයෙන් ලබා ගන්නා මත්ද්‍රව්‍ය පහුගිය අවුරුදු 5 ඇතුළත භාවිතා කර තිබෙනවා නම් ඔහුත් රුධිර පරිත්‍යාගයට සුදුසෙක් වන්නේ නැහැ. ඊට අමතරව යම්කිසි පුද්ගලයෙක් යම් යම් රටවල් වල සංචාරය නිරත වී තිබෙනවා නම් පසුගිය මාස 4 ඇතුළත ඒ නිසාත් යම් පුද්ගලයෙක් මේ සඳහා සුදුසුකම් නොලබන්නෙක් වන්න පුළුවන්. ඉතින් මේ හැමදේම ඔබ රුධිර පරිත්‍යාගය කරන බ්ලඩ් ඩොනේෂන් සෙන්ටර් එකකට ගිහාම මේ හැමදේම ඔබව පරීක්ෂා කර බලන්න ඔවුන් ඔබට ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරනවා. එතකොට ඒ ප්‍රශ්නාවලියෙන් පසුව ඔවුන් ඔබට තව පරීක්ෂණයක් පවත්වනවා. ඒ කියන්නේ ඔබගේ බ්ලඩ් ප්‍රෙෂර් එක බලනවා, හෘදයේ තත්ත්වය බලනවා. ඊට පස්සේ මේ යම්කිසි පරීක්ෂණයකින් පසුව ඔවුන් තීරණය කරනවා ඔබ සුදුසුද නැද්ද කියලා.
හොඳයි ડોક્ટર, ඉතින් ඕස්ට්‍රේලියාව තුල පවතින රුධිර පරිත්‍යාග කිරීමේ ක්‍රමවේද මොනවද කියලාත් අපි දැනගන්න කැමතියි.
ඔව් දිනේෂ්, රුධිර පරිත්‍යාග කිරීමේ ක්‍රමවේද තුනක් තියෙනවා. පළවෙනි එක තමයි හෝල් බ්ලඩ් ඩොනේෂන්. ඒ කියන්නේ සියලුම රුධිර සංඝටක සහිත රුධිරය පරිත්‍යාග කිරීම. ඒකෙදි රතුරුධිරාණු සහ ප්ලාස්මා සමග පට්ටිකා මේ සියලු සංඝටක ඒකෙදි පරිත්‍යාග කරනවා. එතකොට ගොඩක් අපි බ්ලඩ් ඩොනේෂන් කියලා අපි දන්නේ ඔය හෝල් බ්ලඩ් ඩොනේෂන් එක තමයි. දෙවනුවම ප්ලාස්මා ඩොනේෂන්. ඒ කියන්නේ රතු රුධිරාණු නොමැති රුධිරය දන් දීමේදී වෙන්නේ සියලු රුධිර සංඝටක රෝගියාගෙන් ලබාගෙන රතු රුධිරාණු නැවතත් රෝගියාට දායක කරනවා. ඒතකොට එතනදී බ්ලඩ් ඩෝනර්ගෙන් ලබාගන්නේ රුධිරේ ප්ලාස්මා පමණයි. තුන්වෙනි කාරණය තමයි පට්ටිකා ප්‍රදානය. ඒකේදී රුධිරයේ තියෙන පට්ටිකා කියන සංඝටක පමණක් ලබා ගන්න රුධිර පරිත්‍යාගයක් තියෙනවා. ওই තුන තමයි ප්‍රධාන වශයෙන් ක්‍රමවේද තුන. ඒතර යම්කිසි කෙනෙක් හෝල් බ්ලඩ් කියන බ්ලඩ් ඩොනේෂන් එකකින් පසුව මාස 3ක් වැනි කාලයක්කින් පසුව තමයි නැවතත් එයාට හෝල් බ්ලඩ් ඩොනේෂන් එකක් කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ප්ලාස්මා ප්‍රදානයක් සඳහා මාස 3ක් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකෙදි ඒ පුද්ගලයාට මාසයක් වගේ කෙටි කාලයකින් පසුව නැවතත් ප්ලාස්මා ප්‍රදානයකට දායක වෙන්න පුළුවන්.
හොඳයි ડોક્ટર, ඉතින් ලේ දන් දීම හරහා යම් අයෙකුට ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ මොනවද කියලාත් අවසාන වශයෙන් අපි දැනගන්න කැමතියි.
ඔව් දිනේෂ්, රුධිර පරිත්‍යාගයකින් යම් කිසි කෙනෙකුට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා ඇහුවොත්, ඇත්තටම රුධිර ප්‍රදානය කිරීමේදී ප්‍රදානයකට දායක වන්නේ ප්‍රධාන වශයෙන්ම ඒ පරීක්ෂණයෙන් සමත් වීමම යනු ඔහු සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් බව තහරු වෙනවා. එතන ප්‍රධානම දේ ඔබ රුධිර පරිත්‍යාගය කරන්නෙක් නම් ඔබ සතුටු වෙන්න පුළුවන් එක්තරා විදියකින් ඔබ ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න අයෙක් යම් කෙනෙකුට රුධිරය ලබා දෙන්න පුළුවන් කියලා කියන්නේ. එතනදී ඔයාගේ වෛද්‍ය පරීක්ෂණයකට ඔහු භාජනය වෙනවා. එතකොට ඔහුගේ යම් කිසි රුධිර පීඩනයේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා යාට එතනදී දැනගන්න ලැබෙනවා. යම් යම් හෘද රෝග කාරණා තියෙනවා නම් ඔහුට දැනගන්න පුළුවන්. ඒ වගේම රුධිර නිතර නිතර පරිත්‍යාගය කරන්නෙකුගේ රුධිර ප්‍රවාහය ඉතාම දියුණු වෙනවා. ඉතින් ඒක ඉතාමත් හොඳ සෞඛ්‍ය ප්‍රතිරාභයක් විදිහට මම දකිනවා. ඊට අමතරව බොහොමයක් ශ්‍රී ලාංකිකයන් තුළ මේ රෝගය අඩු වශයෙන් දකින්න ලැබෙනවා. නමුත් ඔස්ට්‍රේලියානු වාසය කරන්නන්ගේ ගොඩක් දකින ජානමය රෝගයක් තමයි හිමක්‍රොමටෝසිස් කියලා කියන්නේ. එතකොට හිමක්‍රොමටෝසිස් කියන රෝග තත්ත්වයේදී වෙන්නේ අපේ ශරීරයේ තුර අනවශ්‍ය විදිහට යකඩ තැම්පත් වෙනවා. එතකොට යම්කිසි කෙනෙක් හිමක්‍රොමටෝසිස් කියන රෝග තත්ත්වෙන් පෙළෙනවා නම් ඔහු රුධිරය ප්‍රදානය කිරීම තුළින් ඔහු ඔහුගේ ශරීරය තුළ තිබෙන අනවශ්‍ය යකඩ ප්‍රමාණය ඔවුන්ගෙන් ඉවත් වෙනවා ශරීරය තුළින්. එතකොට ඒක ඔහුට ලැබෙන ඉතාමත් වැදගත් සෞඛ්‍ය ප්‍රතිලාභයක්. ඒ රෝගේ පෙළෙන පුද්ගලයන් මේක ඉතාමත් වැදගත් කාරණාවක් තමයි නිතර නිතර රුධිර පරිත්‍යාගයට භාජනය වීම. ඒ වගේම දිනේෂ්, දැන් අර මං ඉස්සෙල්ලා කිව්වනේ ඔයාට ලයිෆ් බ්ලඩ් කියලා ඇප් එකක් තියෙනවා කියලා. එතකොට ඔබගේ ඒ ඩොනේට් කරපු බ්ලඩ් එක කවුරු හරි ඇත්තටම රෝගියෙකුට මේ අවස්ථාවේදී පාර විලේනයකට යවනවා නම් ඒ ගැන ඔබට ඒ ඇප් එකෙන් දැනගන්න හම් වෙනවා. දැන් මේ අවස්ථාවේදී මේක මේ මෙන්න මේ රෝහලට මේක යවනු ලබනවා කියලා ඔබට දැනගන්න ලැබෙනවා එවෙලෙම. එතකොට ඔබට ඒ තුලින් ඉතාමත් ලොකු මානසික සතුටක් ලැබෙනවා ඒදී දැනගන්න ලැබුණාම. මේ සියලු කාරණාත් සමග රුධිර පරිත්‍යාගයකට යම්කිසි පුද්ගලයෙක් යොමු වීම තුළින් ඔහුට ලැබෙන මානසික ප්‍රීතිය ඉතාමත් වැදගත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉතාමත් වැදගත් කියලා මම හිතනවා.
හොඳයි, ඉතින් ජූනි 14 වෙනිදාට යෙදෙන ලෝක රුධිර දායක දිනය වෙනුවෙන් තමයි මේ විශේෂ සාකච්ඡාව අපි ඔබ වෙත ගෙනාවේ. ඔස්ට්‍රේලියාව තුළ රුධිර දන් දීමේ ක්‍රියාවලිය මෙන්ම රුධිර දන් දීම හරහා ඔබට ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ පිළිබඳවත් අපි සාකච්ඡා කළා. ඉතින් අද දවසේ සාකච්ඡාවට අපත් සමග එකතුනේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය එරන්දි ෆර්නැන්ඩෝ. ඉතින් අද දවසේ සාකච්ඡාවෙන් අපි සමු ගන්නවා. බොහොම ස්තුතියි වෛද්‍යතුමිනි අද දවසේ සාකච්ඡාවට අපත් සමග එකතුනාට.
බොහොම ස්තුතියි.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්